අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා. තඹුත්තේගම කලාපයේ තලාව අධ්‍යාපන කොට්ටාශයට අයත් ශ්‍රී සුමංගල මහාවිද්‍යාලයේ ආචාර්ය ආර්.ඩී. ගුණවර්ධන මහත්මයාට.
ආයුබෝවන් දුවේ පුතේ, සුහසක් දරුවන්ගේ තක්ෂලාව, ගුවන්විදුලි මාධ්‍යයේ පෙරගමන් කරුවෝ වන රජරට සේවය, රජරට ගුරු ගෙදර, ගුවන්විදුලි විකාශය හා ඔබ අප මේ එකතු වී සිටින්නේ. ඉතින් දුවේ පුතේ, විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ උතුරුමැද බලත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් රජරට ගුවන්විදුලියත් ඒකාත්මික වී මේ කරන අධ්‍යාපනික අත්ඇල ඇත්තටම කතරට දිය බිඳක් වැනිය. දැනුම පිපාසයෙන් සිටින දුවා දරුවන්ට මෙය මහඟු අත්ඇලක් වනවාට කිසිම සැකයක් නැහැ. අප ඇත්තටම සිහිපත් කරන්නට ඕන මේ සා විශාල කාර්යයක මේ සත්කාරයේ කොටස්කරුවන් වෙච්චි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත්, ඒ කාර්ය මණ්ඩලයත්, ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයේ කාර්ය මණ්ඩලයත් අප මෙහිදී කෘතඥ පූර්වකව සිහිපත් කරනවා දුවේ පුතේ. ඉතින් අපි වෙනදා මෙන්ම චිත්‍රකලා විෂයේ ලිඛිත පාඩම් යටතේ අප රට බලාපොරොත්තු වෙන මාතෘකා දෙකක් තිබෙනවා. ඉතින් දුවේ පුතේ, ඔබ වෙනදා මෙන්ම පෑනක් සහ කොලයක් රැගෙන අප මේ විෂය කරුණු සාකච්ඡා කරන අතර වාරේ දුවේ පුතේ ඔබට පුළුවන් සුවිශේෂ වැදගත් විෂය කරුණු සඳහන් කරගන්නට. යම් විටක ඔබේ විෂය භාර ගුරු භවතා, චිත්‍ර විෂය භාර ගුරු භවතා, සමහරට අපි මේ සාකච්ඡා කරන පාඩම් කරලා තියෙන්නට පුළුවන්, සමහරට නැති වෙන්නටත් පුළුවන්. ඉතින් දුවේ පුතේ, අප මෙහි තරු ලකුණු යොදමින් විශේෂ කරුණු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා හොඳයි, එහෙනම් අපි අද දවසේ මාතෘකාව සඳහා යොමු වෙමු. මම තෝරාගත්තේ නිපුණතාවය 7ට අදාළව, නිපුණතා මට්ටම 7.1 යටතේ පාඩමක් වන ගම්පල යුගයට අයත් ඇම්බැක්ක දේවාලය, ගම්පල යුගයට අයත් ඇම්බැක්ක දේවාලය සහ 7.2 යටතේ අපේ මුදුන්මල් කඩක් බඳු සෙංකඩ ගලපුර ශ්‍රී දළදාවරුණ නැමැති තේමාවත් දෙක යටතේ තමයි දුවේ පුතේ බව අදත් ඔබත් සමග විෂය කරුණු සාකච්ඡා කරන්නට දොඩමළු වෙන්නේ. මතකද මාතෘකා දෙක? ඔව්. 1. ඇම්බැක්කේ දේවාලය, ඇම්බැක්කේ දේවාලය. 2. සෙංකඩගලපුර ශ්‍රී දළදා වරුණ, නැත්නම් දළදා මාලිගය කියලා සඳහන් කරගත්තත් ප්‍රමාණවත්. එහෙනම් අපි කතා කරමු පළමු මාතෘකාව, ඇම්බැක්කේ දේවාලය. ඔබ යම් විට කහල ඇති ඔබේ වැඩිහිටියන්ගේ මේ සමහරට වැඩිහිටියනුත් එක්ක ඔබ මේ ඇම්බැක්කේ දේවාලය බලන්නට ගිහිල්ලා ඇති යම් වන්දනා ගමනකදී. නමුත් ඔබ මෙහි යම් විටක ඓතිහාසික වටිනාකම දන්නවා වෙන්න පුළුවන්, නැති වෙන්නට පුළුවන්. ඒ නිසා අපි මෙහි ඇත්තටම මේ ඇම්බැක්කේ දේවාලය ඉදිකිරීම සඳහා ලස්සන පුරාවෘත්තයක් තියෙනවා දුවේ පුතේ. ඓතිහාසික කතා පුවතක් තියෙනවා. ඉතින් ඒ කතා පුවත දැනගෙනම අපි මේ ඇම්බැක්කේ දේවාලය පිළිබඳව ඒ වාස්තු විද්‍යාත්මක අංග, එහි කැටයම් වල විශේෂත්වයන්, කැටයම් සඳහා යොදාගත්තු සැරසිලි මොනවද, මේවායින් සමාජගත වන දේ මොනවද කියන එක පිළිබඳව අපි තව සුළු මොහොතකින් කතා කරමු. ඉතින් දුවේ පුතේ, අපි ඔබ මං හිතන්නේ පිපාසයෙන් ඇති, ආසාවෙන් ඇති, කුතුහලයෙන් ඇති මොකද්ද මේ බෙරවයන්නෙකුගේ කතාවක් කියන එක තිබෙනවා. මොකද්ද මේ බෙරවයන්නගේ කතාව කියන එක ඔබ දැනගන්නට කැමති ඇති. සමහර දරුවන් මේ කතාව ගැන දන්නවත් ඇති. මොකද්ද පුතේ මේ බෙරවයන්නෙකුගේ කතාව? ඇත්තටම දුවේ පුතේ, දැන් අපේ තවත් ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක් තමයි කතරගම. කතරගම විෂ්ණු දෙවියන්ට ඔය අතීතයේ ගම්පල යුගයේදී මේ බෙරවයන්නෙකු, කවුද බෙරවයන්නෙකු, සෑම වසරකම එයාගේ පැතුම් ප්‍රාර්ථනා මොනහරි ඉෂ්ට වෙනව ඇති මේ කතරගම දෙවියන්ට බාර වුණාම. ඉතින් එයා පුරුද්දක් හැටියට හැම අවුරුද්දකම මේ ඇම්බැක්කේ දේවාලයට පොද පූජා පවත්වන්නට යනවා. කොහොද යන්නේ? කතරගම දේවාලයට. ඉතින් මේ බෙරවයන්න දැන් මේ අවුරුදු ගානක් තිස්සේ මේ විදිහට අධික විශ්වාසයෙන් තමන්ගේ පැතුම් ප්‍රාර්ථනා ඉටු වෙන වන්දනීය පූජනීය තැනක් ලෙස සලකලා මේ ඇම්බැක්කේ දේවාලයට වසරක් පාසක් ගියා. ඉතින් දැන් මෙහෙම ගිහිල්ලා මේ බෙර වයනට දැන් සෑහෙන වයසයි. දැන් මේ සිද්ධිය වෙනකොට බෙර වයනට ඇත්තටම එහෙම මොකද ඉස්සර ප්‍රවාහන පහසුකම් පාව අඩුයිනේ, සමහරට පයින් යනවා වෙන්න පුළුවන්. ඒ නිසා බෙර වයනට දැන් මේ සැරේ කතරගම යන්න විදිහක් නැහැ. දැන් බොහොම දුකසේ කාලය ගත කරමින් එහෙමම මේ නින්දට වැටෙනවා මේ බෙර වයන්න. ඉතින් මම නින්දේ ඉන්නකොට සිහිනෙන් ඇවිල්ලා මේ කතරගම දෙවියන් කියනවා, මන් දන්නා ඔබට යන්න බෑ කතරගම, මට මාව බලන්න එන්න විදිහක් නැහැ. හැබැයි මම ඔබට මං ලෙස සලකලා වන්දනීය පූජනීය කරන්න තනක් මම ඔබට හදලා දෙන්න. එහෙම කිව්ව කතරගම දෙවියෝ කිව්වා. ඊට පස්සේ ඔබ මම තනක් කියනවා, ඒ තැනට ගිහිල්ලා ඔබ කැත්තකින් කොටාන ඵලයක්, යනකොට ඔබට කිරිගහකට වදීය කැත්තෙන්, කැතිපාරක් වදී ඒ කිරිගහෙන් ලේන්නට පටන් ගන්න, ලේ මතුවේ. ඊට පස්සේ ඔබ අන්න එතන පුංචිවට දේවාලයක් හදපන්. ඒ කළා. මේ මට කරන මේ කතරගම පුදබිමට ඇවිල්ලා කරන ආවතේව ටිකම ඔබ එතෙන්න කරපන්. මේ විදිහට මේ හීනෙන් දුටු බෙර වයන්න ඒ විදිහටම පහවදා හිමිදිරියෙම ගිහිල්ලා මේ කටයුත්ත කළා. ඒ විදිහටම සිද්ධ වුණා. ඊට පස්සේ මෙතන පුංචිවට පුංචි දේවාලයක් අටවලා ඒ කියන පොද පූජා පවත්වන්න පටන් ගත්තා. ඉතින් මේක කාලයෙන් කාලයට සංවර්ධනය වෙලා තමයි අද මේ කියන සුවිශේෂ වටිනාකමක් තියෙන අඹැක්කේ දේවාලය අද බිහි වෙලා තියෙන්නේ. ඉතින් ඕක තමයි පුතේ ඓතිහාසික පුරාවෘත්තය. ඒතර කොහෙද මේ අඹැක්කේ දේවාලය පිහිටලා තියෙන්නේ? අපි එහෙනම් දැන් ওই අතරේ ඔය ජනප්‍රවාදයේ තියෙන කතාව නම් විභාගයට අහන්න නෑ දූපිතේ. දැන් මේ මං මේ ඉදිරියට කතා කරන කරුණු ඔබෙන් අහන්නට පුළුවන් විභාග ප්‍රශ්න පත්‍රේ. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් සුවිශේෂ තරු ලකුණු යොදමින් මේ විෂය කරුණු ඔබට සටහන් කරගන්නට පුළුවන්. එතකොට කොහෙද තියෙන්නේ මේක? මහනුවර. මහනුවර උඩුනුවර මැද පළාත කෝරළේ තමයි මේ අඹැක්කේ දේවාලය තියෙන්නේ පුතේ. උඩුනුවර මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර මැද කෝරළේ මැද පළාත කෝරළේ තමයි මේ අඹැක්කේ දේවාලය පිහිටලා තියෙන්නේ. ඔව් ඔබ ලියා ගන්නට ඇති. යුගය ගම්පොළ යුගය. යුගය ගම්පොළ යුගය. කුමන රජ සමයේද මේක මේ අඹැක්කේ දේවාලය මේ මට්ටමට සංවර්ධන වෙලා තියෙන්නේ? ඔව් තුන්වන වික්‍රමබාහු රජු සමයේ. තුන්වන වික්‍රමබාහු රජු සමයේ. මෙන්න මේකත් වැදගත්. මොකද්ද මේ? කවුද නිර්මාණකරුවන්? අඹැක්කේ දේවාලය මේ තරම් ප්‍රචලිත වුණේ මේ නිර්මාණකරුවන්ගේ ඒ කැටයම්වල ඔවුන් දැක්ක දක්ෂතාවය, ඔවුන්ගේ ප්‍රතිභා පූර්ණත්වය, ඔවුන්ගේ මහා කලා හැකියාවන් නිසා. ඉතින් නිර්මාණකරුවෝ විදිහට සදහන් කරගන්න පුළුවන් දෙල්මඩ මූලාචාරීන්. දෙල්මඩ මූලාචාරීන් සහ ඔහුගේ ගෝලයන්. කවුද නිර්මාණකරුවන්? දෙල්මඩ මූලාචාරීන් සහ ගෝලයන්. හොඳයි, අපි ඊළඟට මොකද මෙහි සුවිශේෂ ගෘහ නිර්මාණය? ඇත්තට මේක අපි අඹැක්කේ දේවාලයට ඇතුල් වෙනකොටම පුතේ අපි පුංචි මණ්ඩපයකට ඇතුළු වෙන්නේ. පොඩි ගයක් මේක. එතකොට මේකේ ගල් මෙහි ලී වලින් හැදු කණු 10ක් තමයි තියෙන්නේ. මේ කණු වල හතර පැත්තේ පනේල කැටයම් පනේල විදිහට කැටයම් කරලා තියෙනවා. ඊට පස්සේ අපි මේ පොඩි මණ්ඩපේ පස්සේ පල්ලෙහාට බැහැලා නැවතත් වැලිමලුවක දිගේ ඉස්සරහට එනකොට ටිකක් දිග ශාලාවක් අපිට හම්බ වෙනවා. මේකේ තියෙනවා ලී කණු 32ක්. ලී කණු 32ක්. ඉතින් මේකට කියනවා අපි දිග්ගේ කියලා. ඉතින් මේ දිග්ගේ අපිට දක්නට ලැබෙනවා පුතේ විශේෂ ගෘහ නිර්මාණාංගයක්. මේකට අපි කියනවා මඩොල් කුරුපාව. මොකද්ද මඩොල් කුරුපාව? මොකද්ද මඩොල් කුරුපාව කියන්නේ? අවු කුරුපාව. කුරුපාව කියන වචන නම් අපිට ගෙවල් වල අපේ මාමලා වහලල් වල වැඩ කරනකොට උගුල වහලෙති කුරුපාව කියන එක. ඔව් මේකත් මේ වහලෙට සම්බන්ධ පරාල 26ක් එක තැනකට ගෙනල්ලා තනි ලීයනයකට හිර කරලා තියෙනවා. පරාල 26ක් තනි ලීයනයකින් මූට්ටු කරලා තියෙනවා. මේක හිතා ගන්නට බෑ ඒ තරම් පුදුම විදිහේ වාස්තු විද්‍යා නිර්මාණයක් අංගයක්. ඒ නිසා අපි මේ පරාල 26ේ මූට්ටුවට මේ තනි යොදලා තියෙන තනි ඇනේ ඒ කොටසට අපි කියනවා මඩොල් කුරුපාව කියලා. සටහන් තබා ගන්න. විශේෂයෙන් මේක විභාග ප්‍රශ්න පත්‍රවලදී ඇහෙනවා, අහනවා, අහලා තියෙනවා. මඩොල් කුරුපාව පරාල 26ක් එක ලීයනයකට සම්බන්ධ කළ තියෙන ස්ථානය. මේක දැන් අපි කතාගොරොත් වාස්තුවිද්‍යාංග. වාස්තුවිද්‍යාංග යටතේ මේක මණ්ඩපයක් තියෙනවා. දිග්ගය මණ්ඩපය, දිග්ගය හා ගර්භගෘහය සටහන් තබා ගන්න. එතකොට කැටයම් කරලා තියෙන මොනව මතද? ඊළඟ තරලයක් වුණ යටදී අපි සඳහන් කරගත්තොත් ලී කණු මත. ලී කණු මත. එතකොට මොනවද මේ ලී වර්ගයේ? ඔව්. නමනම් මතක තියාගන්න ටිකක් පහසුයි. නිකන් ගමේ මාළු වගේ. ගමේ මාළු ගම්මාළු. එහෙම මතක තියාගත්තොත් ලේසි ටිකක්. ගම්මාළු කියන ලී විශේෂය තමයි මේකට ගම්මාළු සහ පිහිඹියා කියන ලී විශේෂයන් දෙක යොදාගෙන තමයි මේ සා විශාල විශිෂ්ට කලා කෘතියක් කලා ගාරයක් කිව්වොත් මේක නිවැරදි අතරම කලා ගාරය නිර්මාණය කරලා තියෙන්නේ. ඒතර කැටියම් දැකිය හැකි ස්ථාන දෙකක් තියෙනවා. එකක් මා කලින් සඳහන් කළ මණ්ඩපය. මේ මණ්ඩපයේ කණු 10ක් තියෙන්නේ. සඳහන් කරගන්නකො එහෙනම් කැටියම් දැකිය හැකි ස්ථාන දෙකක් තියෙනවා. එක මණ්ඩපය. මණ්ඩපයේ ඉස්සරහින් සටහන් කරගන්න මණ්ඩපයේ තියෙනවා කණු 10ක්. එක කණුවක පනේල කැටයම් 4ක් තියෙනවා. ඒ කියන්නේ කණුව හරි 4ස් පුතේ. එතකොට කණුවේ සාමාන්‍යයෙන් 15 සිට අඩි 3ක් 4ක් විතර උඩින් 4 පැත්තට ලස්සනට කොටුවක් විදිහට අරගෙන 4 පැත්තට යොදලා ඒ 4 පැත්තේ කැටයම් කරලා තියෙනවා. ඉතින් ඒකට අපි කියනවා පනේලයක් කියලා. පනේලයක්. උදාහරණයක් ඔබට පනේල මතක තියාගන්න පහසුයි. දැන් සමහර ඔබ දැකලා ඇති සිවිලින් ගහලා තියෙන වහලවල් වල. එතකොට මේ සිවිලින් කොටුවක් දැන් තනි කොටු ගොඩක්නේ අවසානයේ අපිට යටින් පේන්නේ පුතේ. එතකොට මේ අපි පහළ සිට ඉහළ බලනකොට අපිට පේන යම්කිසි රාමුවක් අතර කොටුවක්. දැන් කොටු ගොඩාක් තියෙනවනේ. මොකද සිවිලිමක් දිහා දැක්කහම කොටු ගොඩාක් තියෙනවා. කොටු ගොඩක එකතුවක්නේ. එතකොට මේ තනි කොටුවකට අපි කියනවා පනේලයක් කියලා. එතකොට මේ ලී කණු වල 4 පැත්තේ තියෙන මේ ලී ආදානය ලස්සනට කොටුවක් ආකාරයට සකස් කරලා 4 පැත්තේ කැටයම් කොටලා තියෙනවා. අපි ඒකට කියනවා පනේලයක් කියලා. එතකොට එක පැත්තක කැටයම් 4යි කණු 10යි මුළු කැටයම් ගන්න කැටයම් 40යි. කැටයම් ඇති තවත් ස්ථානයක් තමයි දිග්ගේ. මේක තමයි අර මං කිව්ව මඩල් කුරුපාව තියෙන්නේ. එතකොට දිග්ගේ තියෙනවා පුතේ කණු 32ක්. කීයද? කණු 32. එතකොට එක කණුවක කැටයම් කීයද? පනේල කැටයම් 4යි. එතකොට 4 32 න් වැඩි වෙනකොට කැටයම් 128යි. ඔව්. කැටයම් 128. එහෙනම් සඳහන් කරගන්න දිග්ගයට අදාළව කණු 32යි. එක කණුවක කැටයම් 4 බැගින් කැටයම් 128යි. ඊළඟට අපි හරි වැදගත් දැන් මේක විභාගයට අහනවා. මේ සමහර විට පින්තූරයක් දාලා සුවිශේෂ කරුණු යටතේ මේක ශිල්ප ක්‍රමය. ශිල්ප ක්‍රමය කියලා කියන්නේ පුතේ දැන් මේ කැටයමකින් මේ ලී හරස්කඩෙන් මතු කරන ප්‍රමාණය. එතකොට ලී හරස්කඩෙන් දෙකෙන් පංගුවක් හාරලා අයින් කරොත් අපි ඒකට කියනවා අර්ධ උන්නත කියලා. දෙකෙන් පංගුවටත් වැඩි හාරලා අනවශ්‍ය කොටස් ඉවත් කළොත් අපි ඒකට කියනවා අධි උන්නත කියලා. ඒතර උන්නත කියලා කියනවා අල්ප උන්නත කියලා කියනවා මේ චුට්ටක් ලී හරස්කඩෙන් චුට්ටක් සාමාන්‍ය ප්‍රමාණයක් හාරලා කැටයම මතු කරලා තියෙනවා නම් අපි ඒකට කියනවා අල්ප උන්නත කියලා. එන සටහන් කරගන්න ශිල්ප ක්‍රමය යටතේ අල්ප උන්නත. එතකොට මේ තේමා. එතකොට මේ යටතේ තේමා සඳහන් කරගත්තු තේමා මොනවද? මේ කැටයම් කරන්න උදාගත්තු තේමා. මෙන්න මේ ටික සඳහන් කරගන්න දුවේ පුතේ. කල්පිත එක කල්පිත මොස්තර. දෙක සත්ව මොස්තර. සත්තුන් යදාගෙන. ඊළඟට ජන ජීවිතය හා සම්බන්ධ මොස්තර. දැන් ඔය මල්ලව පොරේ ගත්තහම, රබන් වයන්නා ගත්තහම, නලඟන ගත්තහම ඒ ජනජීවිතය කල ජනජීවිතය හා සම්බන්ධ කැටයම්. එතකොට අපිට මෙහෙම වර්ග කරන්න පුළුවන් ජනජීවිතය හා සම්බන්ධ කැටයම් කියලා. ඊළඟට වාටි මෝස්තර. දැන් ඔය මං අර කිව්ව කලින් කිව්ව පනේල අතරේ පනේල කැටයමක් අතරේ වටේටම ලස්සන චූටි වාටි මෝස්තර ගිහින් තියෙනවා. ඒ තරම් සියුම්. ඔබට ඔබේ ගුරු භවතා සමග ශේෂ්ඨ චාරිකාවක් යන්න පුළුවන් වුණොත් නුවර ප්‍රදේශයේ ඔබ අනිවාර්යෙන්ම ගොඩ වෙන්න ඇඹැක්කේ දේවාලයට. කලාව ගැන හදාරන දරුවෙක් නම්, කැටයම ගැන හදාරන දරුවෙක් නම් මැරෙන්නට කලින් හැම්බැක්කේ දේවාලය බලන්නට මෝනේ. ඒ තරම් කලාගාරයක්. ඊළඟට මල්කම් හා ලියකම්. මල්කම් හා ලියකම් එක කල්පිත මෝස්තර, කල්පිත වර්ගයේ. දෙක සත්වයට සම්බන්ධ මෝස්තර. තුන ජන ජීවිතය හා සම්බන්ධ මෝස්තර. හතර වාටි මෝස්තර. පහ මල්කම් හා ලියකම්. ඉතින් පුතේ, දුවේ පුතේ, අපි දැන් විශේෂයෙන් පොඩ්ඩක් සඳහනක් දාගමු. දැන් මේ කල්පිත සත්ව මෝස්තර ඔබට, මොකද සිංහල සැරසිලි මෝස්තරවල අපිට අපි දන්න කියන විශාල හරි වැදගත් කල්පිත සත්ව මෝස්තර මේ ඇම්බැක්කේ කැටයම් තුළ දක්නට ලැබෙනවා දුවේ පුතේ. ඒ නිසා අපි එහි සටහනක් තබා ගමු. කවුද ඉන්න කල්පිත සත්තු? අවු කියමු බලන්න. මෙහෙම සත්තු නෑ ඇත්තරම. කල්පිත කියන්නේ එකයි. මේ සත්තු උද්‍යානයකවත්, කොහෙවත් රටකවත්, ඈ ඔයවත් කැලෑවකවත් ඈ එහෙම මේ නෑ මේ කියන සත්තු. මේ කියන සත්තු ඉන්න කල්පිතයක්. කලාකරුවාගේ හැටි එහෙම තමයි. එක බේරුණ්ඩ පක්ෂියා. දැන් සතහන් කර ගන්නකෝ. බේරුණ්ඩ පක්ෂියා. ඇත් කඳලිහිනියා. ඇත් කඳලිහිනියා. සැරපෙන්දියා. සැරපෙන්දියා. බේරුණ්ඩ පක්ෂියා. ඇත් කඳලිහිනියා. සැරපෙන්දියා. වෘෂභ කුංජරය. වෘෂභ කුංචය. වෘෂභ කුංචය. නාරිලතා මල. නාරිලතා මල. කිඳුරු රූපය. හංස පූට්ටුව. සිංහයා. සිංහයා. හොඳයි දුවේ පුතේ, ඔබ සටහන් කරගන්නට ඇති කල්පිත. මම අර කිව්වා මේ මෙහෙම සත්තු නෑ. මේ ඔබට දෘශ්‍ය මාධ්‍යකදී නම් මේ පෙන්වන්නට පුළුවන් දුවේ පුතේ. එකින් එක අරගෙන මෙහි විස්තරාත්මකව අපිට කතා කරන්න පුළුවන්. නමුත් අපිට ලැබෙන කාලයත් එක්ක, අපිට මේ ශ්‍රව්‍ය මාධ්‍යක නිසා තියෙන පහසුකම්ත් එක්ක මට මේක පෙන්වන්නට බෑ. ඔබට බලා ගන්නට අපි ඉදිරියේදී ඉඩ හසර ලබා දෙන්න. එතකොට තවත් වැදගත් කරුණක් තමයි පුතේ, දැන් මම කලිනුත් සඳහන් කළා මේ ඇම්බැක්කේ දේවාලයේ කැටයම් තුල එකල සමකාලීන ජන ජීවිතයේ පිළිබිඹු වෙනවා. මේක විභාගෙදී අහනවා. විභාගෙදී අහලත් තියෙනවා, ඉදිරියටත් අහනවා අපස සාමාන්‍ය පෙළ විභාගෙට. මොනවද මේ ජන ජීවිතයේ පිළිබිඹු කරන කැටයම්? ඒ කාලේ ජන ජීවිතය, දැන් අපි දන්නවා, දැන් මේ ඇම්බැක්කේ දේවාලයට සම්බන්ධ පුරා වෘත්තේ ජන ප්‍රවාදේන කතාවේ බෙරවායන්ෙක් ඉන්නවනේ. ඒතර බෙරවායන් මේක ඉඳලා තියෙනවා. රබන් වායන් ඉඳලා තියෙනවා. ක්‍රීඩාව තිබිලා තියෙනවා. මල්ලවපොරේ තියෙනවා. විභාගයට අහනවා. පින්තූර දාලා තියෙනවා. සඳහන් කරගන්න. ජන ජීවිතය පාදක වෙච්චි කැටයම් රබන් වායන් අහනවා. පින්තූර දානවා විභාගෙට. දෙක මල්ලවපොරය. අශ්වාරෝහකයා. හේවායා. දරුවාට කිරිපෝන මව. මේ දරුවාට කිරිපෝන මව අවස්ථා කීපයකදී විභාගෙට අහලා තියෙනවා දුවේ පුතේ. මේ දරුවාට කිරිපෝන මව කැටයම තියෙන්නේ මණ්ඩපේ කියන කොටසේ. අපි ඇම්බැක්කේ දේවාලයට ඉස්සරවම ගොඩ වෙන තැනම මං කිව්වා කණු 10කින් සමන්විත පොඩි ගයක් තියෙනවා. මේකද මණ්ඩපේ කියලා කියනවා. ඉතින් මේ මණ්ඩපේ තමයි තියෙන්නේ දරුවාට කිරිපෝන මව කියන කැටයම. දා වසර කීපයකදී අහලා තියෙනවා. එහෙනම් විශේෂයෙන් තරු ලකුණු දෙකක් යොදාගත්තත් කමන්නේ. දරුවාට කිරිපෝන මව. රයිට්. ඔය මං සඳහන් කළේ ජන ජීවිතය සම්බන්ධ විශේෂයෙන් කැටයම් මොනවද කියලා. ඊළඟට දැන් මේ මං කලින් සඳහන් කළා මේ පනේල කියන. දැන් පනේල කියන එකට ඔබට අලුත් අත්දැකීමක් නෙවෙයි. ටයිල් කැටයක් අතරේ ප්‍රමාණය. එහෙම නැත්නම් සිවිලින් කැටයක ඒ ඇතුලේ ප්‍රමාණය කියලා අපි පනේලයක් කියලා කියනවා. මේ පනේලක වාටි සැරසිලි කොහොමද කරලා තියෙන්නේ? වාටි වලට මොනවද දදාගෙන තියෙන සැරසිලි කියන එකත් අපි කතා කරමු පුතේ. එතකොට මොනවා මේ නිර්ජීවි සැරසිලි තමයි යොදාගෙන තියෙන්නේ. එතකොට නිර්ජීවි සැරසිලි මෙන්න මෙව්වා. අරිම්බුව කියන එක ඔබ මීට කලින් පන්තිවල 8-9 පන්තිවලදී ඉගෙනගෙන ඇති, ඇඳලා ඇති. ඉන්සාව ඔබට අලුත් දෙයක් කියලා මා විශ්වාස කරන්නේ නැහැ. අරිම්බුව, ගල් බින්දුව, කුන්දිරික්කන්, චූටි කැට වගේ විදිහට දින කුන්දිරික්කන් ඔබ ඇඳලා ඇති, දැකලා ඇති. අරිම්බුව, ගල් බින්දුව සහ කුන්දිරික්කන් නිර්ජීවි වාටි සැරසිලි. ඊළඟට උද්භිත වර්ගයේ සැරසිලි. නෙළුම්මල් හා ලියවැල්. නෙළුම්මල් හා ලියවැල්. ඔබතුමනි අපි මේ වෙනකොට සාකච්ඡා කළ අවසන් වෙනවා ගම්පල යුගයට ආයත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රදේශයේ පිහිටි මේ අඹැක්කේ දේවාලයේ ඓතිහාසික වටිනාකම්, එහි පුරාවෘත්තයන්, එහි කැටයම්, එහි ශිල්පක්‍රම මේ ආදී පිළිබඳ අපි මේ වෙනකොට කතා කළ අවසන් දුවේ පුතේ. මීළඟට අපි කලින් සඳහන් කළ තවත් තේමාවක් වෙච්චි දළදා මාලිගාව පිළිබඳව සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තුව. ඉතින් මා විශ්වාස කරනවා ඔබ හොඳින් සවන් දෙනවා, මේ වැදගත් විෂය කරුණු සටහන් කරගන්නවා. එන අපි දෙවෙනි මාතෘකාව සටහන් කරගමු. බෞද්ධාගමිකයන් හැටියට දුවේ පුතේ දළදාව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අපට තියෙන මුදුන් මල් කඩවල්. ඉතින් දුවේ පුතේ එදා හේමමාලා සහ දන්ද කුමරිය මේ ගෙන දළදාව රාජධානීන් රාජධානියට සංක්‍රමණය වෙමින් රජු යටතේ ආරක්ෂිතව ආරක්ෂිත ස්ථාන කරා කෙමෙන් කෙමෙන් ආපු අනුරාධපුර පොළොන්නරුව ආදී යුග සංක්‍රමණය කරමින් අද සෙංකඩ ගලපුරට දළදාව ඇවිල්ලා. අපි දළදා වහන්සේ අපේ ජන ජීවිතයට බොහොම සම්බන්ධයි දුවේ පුතේ. දැන් අපි දන්නවා යාපහුව රාජධානියේ දළදාව තිබුණා, දළදා වහන්සේ වැඩ හිටියා. ඒතර අපි දන්නව දළදාගම. දළදාගම හැදුනේ ඒ යාපහුව රාජධානියේ යාපහුවේ තමයි මං දන්න ආරක්ෂිතම දළදා මාලිගාව තිබුණේ, ප්‍රාකාර බැමි සහිතව. ඉතින් මේ දළදාවට ආවේත්තයව කරපු විවිධ ගම්මාන වලට නම් යෙදුණා. ඉතින් ඔය අපි දන්න ඇල්ල කුරුණෑගල ඇල්ල මාර්ගේ පාදෙනිය පාරේ අපිට මුණ ගැහෙන දළදාගම මේ දළදා වහන්සේත් එක්ක ඒ ආවතේව කරපු ගම්මාන වලට යෙදිච්ච නමක්. ඉතින් අපේ සංස්කෘතිය කොටසක් දළදා පෙරහැර ඔබ දන්නවා. ඉතින් ඒ නිසා දුවේ පුතේ දැනට මේ දරුවන්ගෙන් අපි කතා කරන මේ ශ්‍රවණය කරන දරුවන්ගෙන් මං දැන 90%ක් විතරම දළදා වහන්සේ වැඳලා ඇති. රූපවාහිනී මාධ්‍යණු හරි අවම දැකලා හරි ඇති. දුෂ්කර පළාත්වල ඉන්න කලාවය දැකලා නැති දරුවෝ ඉන්න පාසල් තියෙනවා. එතකොට අවුකන බුදු පිළිමේ දැකපු නැති දරුවෝ ඉන්නවා. වැඩිමනක් ඕනේ නැහැ. ජයශ්‍රී මහ බෝධින් වහන්සේ දැකපු නැති දරුවෝ ඉන්නවා. ඒ නිසා අපි ඒ අනුන්ට අනුකම්පා කරමු. රූපවාහිනී මාධ්‍යකින් හරි දුව පුතාලට මේක දැක ගන්න වාසනාව ලැබෙවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් දළදා වහන්සේ ගැන අපි කතා කරද්දී මේ දළදා වහන්සේ විවිධ ප්‍රශ්නස්කරණ වලට ලක්වමින් ආවා. හැබැයි දෙවන විමල ධර්ම සූර්ය රජතුමා කවුද? සටහන් තබා ගන්න දෙවන විමල ධර්ම සූර්ය රජතුමා තමයි මේ දළදා වහන් මාලිගාව ගොඩනැගීමේ කාර්ය සඳහා උරදුන්නේ. ක්‍රිස්තුවර්ෂ 1687 සිට 1707 කියන කාලයේ වකවානු තුල මේ රජතුමා දළදා මාලිගාව හැදීමේ කාර්යයට උරදුන්නා. ඇත්තටම රූපයක් දැක්කත් සාදු කියන තරම් අගනා වටිනා ගෘහ නිර්මාණ අංගවලින් සමන්විත පූජනීය තැනක් තමයි දළදාව මාලිගාව. දළදා මාලිගයේ ඉදිරියෙන් යන ඕනෑම බස් රථයක වාඩි වී සිටින අයෙකුට නිකම්ම සාදු කියවෙනවා. ඒ තරම්ම ගෞරවාන්විත ස්ථානයක්. ඔබට අපිට පේන පළවෙනි දර්ශනයේදීම අපට පේනවා අටැස් වහලයක්, අට පැත්තට කඩන ලද වහලයක්, අටපට්ටම් හැඩෙති ගෘහ නිර්මාණ බිත්ති දක්නට ලැබෙනවා. මෙයින් තමයි මේ විශාල අලංකාරයක් මේ දළදා මාලිගාට ලැබිලා තියෙනවා. විශේෂ ගෘහ නිර්මාණාංගය. මේකට අපි කියනවා පත්තිරිප්පුව කියලා. මොකද්ද පත්තිරිප්පුව? මේ අටපට්ටම් හැඩෙති මේ බිත්ති කොටසට සහ අටපට්ටම් හැඩෙති මේ වහලේ හරි ලස්සනයි. මේකේ නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ කාර්ද පුතේ? ඔව්, දේවේන්ද්‍ර මූලාචාර්යින්. සතහන් තබා ගන්න, දේවේන්ද්‍ර මූලාචාර්යින්ට තමයි මෙහි ගෞරවය හිමි වෙන්නේ. මේ අගනා වටිනා ආශ්චර්යමත් දළදා වහන්සේ දළදා මාලිගයේ පත්තිරිපු නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වෙන්නේ දේවේන්ද්‍ර මූලාචාර්යින්ට. ඒතර මේ ගොඩනැගිලි සංකීර්ණය අපිට තව ගොඩක් දේවල් දකින්න පුළුවන්. දැන් සමහර දැන් අපිට මතකයි සමහර රාජනායක දිවුරුන් දීමට පවා මේ ස්ථානට එනවා. දළදා මාලිගයෙන් වම් පැත්තේ තියෙනවා ඒත් ලී කණු වලින් සමන්විත මණ්ඩපයක් සහිත වහලයක් සහිත ගෘහ නිර්මාණංගයක් රාජ්‍ය නායක සමහරට දිවුරුන් දීම් කටයුතු වලට පවාවිත් තියෙනවා. අපි මේකට කියනවා මගුල් මඩුව කියලා. ඒතර මගුල් මඩුව සටහන් තබා ගන්න සුවිශේෂ මේ ගොඩනැගිලි සංකීර්ණයේ තියෙන අංග එක දලදා මැදුර මගුල් මඩුව මගුල් මඩුව පත්තිරිප්පුව පත්තිරිප්පුව උල් පැන්ගෙය දියතිලක මණ්ඩපය දියතිලක මණ්ඩපය මුලාදෑනි මන්දිරය මුලාදෑනි මන්දිරය. එතකොට දුවේ පුතේ මේ දලදා මැදුරේ අපි අපිට හම්බෙනවා මහනුරුගේට අයත් සිතුවම්. දැන් අපි ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් එනකොටම පාවහන් එහෙම ගලවලා එනකොට ඉස්සරෝම හම්බෙනවා ඔන්න ඔබට වැදගත් කරුණක් තියෙන තැන. මොකද්ද? අපි ඉස්සරෝම පා තබන්නේ පඩිපෙළට පෙර ආතුව සඳකඩ පහන. මොකද්ද? සඳකඩ පහන. ඔබ සමහරට මේකට අඩිය තියලා දළදා වහන්සේ වැඳලත් දෙන්නේ නැති මල්කම් ලේකම් පමණක් තිබෙන මැද නෙළුම් මල තිබෙන අපි අර අනුරාධපුර යුගයේ බිසෝ මාලිගාවේ දකින විස්තරාත්මක තොරතුරු ඇතුළත් සංකීර්ණ සඳකඩ පහනට වඩා සරල ලේකම් මල්කම් වලින් යුක්ත ත්‍රිකෝණාකාර ආකෘතියකට නිර්මාණය වෙච්චි සඳකඩ පහනකට තමයි අපි මුලින්ම පා තබන්නේ. හැබැයි මේක කොටි ත්‍රස්තවාදීන්ගේ විනාශයට ලක් වුණා. පස්සේ නැවත සකස් කරලා තියෙනවා දුවේ පුතේ. ඉතින් එනිසා අයත් අපි සටහන් තබා ගන්න විභාගයට අහලා තියෙනවා. මහනුරුගේ දක්නට ලැබෙන හොඳම සඳකඩ පහන දක්නට ලැබෙන්නේ පුතේ දළදා මැදුරේ මේ සඳකඩ පහන ත්‍රිකෝණාකාර ආකෘතියකට තියෙන සඳකඩ පහන. එතකොට සඳකඩ පහනේ මම අර කිව්වා වගේ සෙන්නත් පරණවිතාන සූරීන් විශ්ලේෂණයක් කර අනුරාධපුර බිසෝ මාලිගාවේ සඳකඩ පහන පිළිබඳව ඒ වගේ සංකීර්ණ විස්තරයක් සහිත කරන්න විස්තරයක් කරන්න තරම් මේ සඳකඩ පහන විශේෂ සැරසිලියේ තරම්ම නැහැ. මධ්‍යයේ තියෙනවා මදක් උසු පද්මයක් දෙපස මල්කම් ලියකම් මෙච්චරයි. එසේනම් දුවේ පුතේ සඳකඩ මෙහෙ සමාවෙන්නේ. එහෙනම් දුවේ පුතේ අපි මේ වෙන විට විෂය කරුණු සාකච්ඡා කරලා හමාරයි අපේ මුදුම් මල්කඩක් බඳු දළදා මාලිගය නැත්නම් සෙන්කඩ ගලපුර ශ්‍රී දළදා වරුණ කියන තේමාව යටතේ විෂය කරුණු සාමාන්‍ය පෙළට නියමිතයි ওই කරුණු ටික විතරයි දුවේ පුතේ. එසේනම් අපි අද දවසේ රජරට ගුරුගෙදරින් ඔබට පෙන්වන ගුවන් කාලයත් එක්ක චිත්‍රකලා විෂයට අදාළව 10 ශ්‍රේණියේ දෙවන වාරයට නියමිත 7 නිපුණතාවයේ යටතේ 7-1 සහ 7-2 කියන මට්ටම් යටතේ ක්‍රියාකාරකම් වෙච්චි ගම්පලවේගයට අයත් ඇඹැක්කේ දේවාලය සහ දළදා වහන්සේ ගැන අපි අද විශේෂ කරුණු සාකච්ඡා කළා. ඉතින් දුවේ පුතේ ඔබට මා මේ පාඩම ඇසුරෙන් ප්‍රශ්න පහක් අහන්නට නියමිතයි. ඒ ප්‍රශ්න පහට ඔබම හිතෙන් උත්තර සපයා ගන්න. නමුත් පොතේ සටහන් කරගන්න. ඔබට ඔළුවට යමක් වැටිලා තියෙනවද කියලා බැලීමක් තමයි අපි මෙහිදී කරන්නේ. එනම් පළවෙනි ප්‍රශ්නේ මම ඔබට ලබා දෙන්නට කැමැති ප්‍රශ්න අංක 1. ගම්පොළ යුගයට අයත් ලී කැටයම් දක්නට ලැබෙන ස්ථානයක් නම් කරන්න. ගම්පොළ යුගයට අයත් ලී කැටයම් බහුලව දක්නට ලැබෙන ස්ථානයක් නම් කරන්න. 2. ඇඹැක්ක දේවාලයේ දැකිය හැකි විශේෂ ගෘහ නිර්මාණ අංගයක් වූ මඩොල් කුරුපාව යනු කුමක්ද? 3. දරුවාට කිරිපෝඩමව නැමැති කැටයම දැකිය හැක්කේ කුමන ස්ථානයේද? පත්තිරිප්පුව නිර්මාණය කළ ශිල්පියා කවුරුන්ද? අවසාන ප්‍රශ්නේ. දළදා මාලිගාවේ දැකිය හැකි සඳකඩ පහන පිළිබඳ වාක්‍ය දෙකක් ලියන්න. දළදා මාලිගාවේ දැකිය හැකි සඳකඩ පහන පිළිබඳව වාක්‍ය දෙකක් ලියන්න. දුවේ පුතේ, එසේනම් රජරට ගුරුගෙදරින් අද දවසේ ඔබත් එක්ක විෂය කරුණු සාකච්ඡා කරන්නට තිබෙන ගුවන් කාලය නිමා වෙනවා. 10 ශ්‍රේණියට අදාළව අද දවසේ අපි පාඩම් දෙකක් පිළිබඳව විෂය කරුණු සාකච්ඡා කළා. ඉතින් දුවේ පුතේ, ඔබේ දැනුම් ගොන්නට අද දවසේ විෂය කරුණු රාශියක් එකතු වෙන්නට ඇති. ඉතින් ඔබට මේ වාසනාව වාසනාව ලැබුණේ රජරට ගුවන් විදුලියත්, ඒ වගේම උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත්, මේ රටේ පවතින මේ විෂණකාරී තත්ත්වය යටතේ දැනුම් පිපාසයෙන් නිවසට වෙලා කොටු වෙලා සිටින දුවදරුවන්ගේ නැනපහන් දල්වන්නට අත්ලක් විදිහට මේ ක්‍රියාත්මක කර යන රජරට ගුරුගෙදර ගුවන් විදුලි වැඩසටහනේ තවත් පාඩමකින් ඔබ අප මුණගැහෙමු. දුවේ පුතේ, ඔබ සමට ජයශ්‍රී මහා බෝ සමිදු පිහිටයි. දුවේ පුතේ, අයිබෝවන්.